ഞാൻ ദിനാട്ടന് സുബഹ് നവ അസ്രക് പ്രാർത്ഥന കരമീൻ എമെന്മ ഗെവനു ഔറുദു ആ ഗെവനു ആത്മഭാവയാൻഹി പിരു പാരമിത വലു സമത വിപസ്സന എസിയലു පුහුණුවේ අග්‍රඵලය අත්දකින්නට ලැබෙන ආධ්‍යාත්මික නවසරක් වේවා කියන නවසරක් කරගන්නවා කියන ප්‍රාර්ථනෙන් හා අදිස්ථානෙන් අපි එකතු වුණා මේ අලුත් අවුරුද්දේ පළවෙනි ප්‍රථම සදහම් සැඳෑවට සෑම දෙනාම හෘදයාංගම වූ සෙනෙහසින් දයාවෙන් ආදරයෙන් අද සීබුද්ධියට හෝරාවක් මේ ආධ්‍යාත්මික අම්බලමට පිළිගන්නවා. අපට පලා යා නොහැකි ජීවිතයක් ලැබී තිබෙන්නේ, පලා යා නොහැකි මගහැර යා නොහැකි ජීවිත ගමනක යෙදී සිටින්නට සිදුව තිබෙන්නේ. දමල ගහන්ට පුළුවනි කරන්න තියෙන වැඩ, ඉටුවිය යුතු යුතුකම්, මේවා නොතකා නොසලකා හරින්නට පිළිවන්. අමතක කර දමන්නට පිළිවන්. අනුන් ගැනත් තමන් ගැනත් මේ දෙපිරිසම දෙපැත්තම අමතක කර ධ්‍යානයක්, දහමක්, ධර්ම සාකච්ඡාවක්, පුද පූජා, චාරිත්‍ර වාරිත්‍ර සමගම ඒකාත්මිකව පූර්ණ වශයෙන්ම ආගමික ජීවිතයක් ගත කරන්නටත් පිළිවන්. එයින් අතිවිශාල කායික හා මානසික සුවයක්, පිම්පිරුණු සංසාරික එක ගිනුමක්, සත්පුරුෂයන්ගේ ප්‍රශංසා, කීර්ති, වර්ණන ලබා ගන්නට පිළිවන්. එයින් හිතේ කොටසක් තෘප්තිමත් වෙයි, සතුටට පත් වෙයි, මුළු හිතම නොවේයි. හිතවතුනි සෑහීමකට පත් වුණා, තෘප්තිමත් වුණා, සතුටට පත් වුණා කියා හිතන විට, කියන විට සහ හිතෙන්නට කියන්නට එසේ දැනෙන විට බලන්න මුළු හිතම සතුටින් පිටලද තියෙන්නේ, මුළු හිතම සෑහීමකට පත්වද තිබෙන්නේ, සමස්ත මනසම 100%ක්ම තෘප්තිමත්ද? බොහෝ විට හිතවතුනි, හිතෙන් හතරෙන් එකක්, හතරෙන් එකක්, සෑම විටම හිතෙන් හතරෙන් එකක්. සාමාන්‍ය හිතේ කොටස් හතරක් තිබෙනවා. තව වෙනස් ආකාර වර්ගීකරණයන්ගේ හිතේ කොටස් වෙන වෙන විදිහට ගණන් කරන්ට පිළිවන්. මනෝවිද්‍යාව කියනවා උඩු හිත, යට හිත, සවිඥානික මනස, අවිඥානික මනස ආදී වශයෙන් උපවිඥානීය, සුපිරි විඥානීය මේ ආදී වශයෙන් ඒ බලන කෝණයන් අනුව, අවස්ථාවන් අනුව, අවශ්‍යතා අනුව. මෙතනදී ඔය හිත සෑහීමකටපත් වුණා, සතුටටපත් වුණා, තෘප්තිමත් වුණා කියන තැන බොහෝ විට හිතේ එක් කොටසක් හතරෙන් එකක් පමණ තමා හැම විටම සතුටටපත් වෙන්නේ, සෑහීමකටපත් වෙන්නේ. ඉතින් මොනවද මේ කොටස් හතර? පළවෙනිම කොටස තමා අති සාමාන්‍ය මනස. අති සාමාන්‍ය මනස, සරල මනස. එදිනෙදා ජීවත් වෙන්න අවශ්‍ය මනස. එදිනෙදා ජීවත් වෙන්නට අවශ්‍ය දේවල් ගැන හිතන, පතන, ඒ වෙනුවෙන් සැලසුම් කරන, වෙහෙසෙන මනස. ඒ මනස දන්නේ ඒ ටික පමණයි. මොන ටිකද? කෑම බීම, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම්, බේතේ, යාන වාහන, මිල මුදල්, යහළු එහෙලියන්, ඥාතීන් හිතවතුන්, ඉපෙයීම්, වැය කිරීම්, ඉතිරි කිරීම්, මේ ආදී වශයෙන් සාමාන්‍ය ජීවිතයකට හොඳින් ජීවත් වෙන්න අවශ්‍ය ඒ ඕනෑපාකම්, ඒක පමණක් දන්නා මනස, ඒ තමා ජීවිතේ කියා හිතන මනස. අති ලෞකික, අති භෞතික මනස. මේ මනසත් සතුට හොයනවා, මේ මනසත් සෑහීමකට පත්වීම ගැන ඉඳකිනවා. කොහොමද මේ මනස සෑහීමකටපත් වෙන්නේ? රස හොයන, රස තිබෙන ආහාර තිබෙනවා නම් බඩගිනි වෙලාවට අනහිත. මේ විදිහට පාළුවක් තිබෙන විට ඒ හිත හොයන පිළියම ලැබෙනවා නම් ඒ හිත සෑහීමකටපත් වෙනවා. සාමාන්‍ය ජීවිතේ පැමිණෙන ඒ භෞතික ලෞකික ගැටලු, කෙලවරක් නැහැ, දාඩිය දානවා, හීතලයි, රස්නේයි, තිබහයි, බඩගිනි, හිසේ රදේ, උණ, තනිකම, පාළුව, ඊළඟට යුතුකම්, වගකීම්, මේ සියල්ල ඉටු කරන්න මුදල් අවශ්‍යයි, රැකියාව. මේ විදිහට මේ ජීවිතේ පිරී තිබෙන්නේ බොහෝ මිනිසුන්ගේ ජීවිත මෙපමණයි. මේ ටික කරගන්නත් වෙලාව නෑ. මේන් අපිට ජීවිතයක් නෑ, පේන ජීවිතයක් නෑ, පමණයි. ඉතින් මේ සියල්ලෙම සෑහීමකටපත් වෙන්නේ සිතේ මතු පිටම ස්තරය පොත්ත සිවිය. මේ කෙලවරක් නැති නිසා බඩගිනි කී වාරයක් එනවද, තිබහ කී වාරයක් ඇති වෙනවද, කී වාරයක් තනිකම දැනෙනවද, පාළුව දැනෙනවද, කී වාරයක් අසනීප වෙනවද, අමනාප වෙනවද, නැවත මිත්‍ර වෙනවද, මුදල් හිඟ වෙනවද, ධනවත් වෙනවද, මෙහි ඉවරයක් නැහැ. ඒ ඉවරයක් නැති නිසාම ඉවරයක් නැති වාර ගණන අතෘප්තියටපත් වෙනවා, තෘප්තිමත් වෙනවා, නැවත අතෘප්තිමත් වෙනවා, නැවත තෘප්තිමත් වෙනවා. කෙලවරක් නැහැ. වයින් ඉවර නොවුණු ඔරලෝසුවක බට්ටෙක් වගේ මේ මනස. මොහතකට වඩා සෑහීමකට පත්තුුණු ස්ථානයේ ඉන්ට නොලැබෙන හරීම අසරණ මනසක්. මේ මනසට තෘප්තිමත් භවෙහි වැඩිකාලයක් ඉන්ට ලැබෙන්නේ. බොහොමික්මනට දාඩිය දානවා, සීතලයනවා, තිබහයනවා, කුසගින්න එනවා, අන් සියලු කුදු මහත් දෛනික ගැටලු මතුවෙනවා. මේ තමා ජීවිතේ කියා හිතාගත් මනස බොහොම ඉක්මනට විඩාවටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා, ඇති කියන නිගමනයේ තේනවා. මේ ජීවත් වීම නම් ඇති, හොඳටම ඇති, මේ ඉවරයක් නැහැ. කරන්න දෙයක්වත් නැහැ, විසඳුමක්වත් නැහැ. උපන්නාට මේ ලොව බැනෙනවා මිස ඉන් එහා දැක්මක් නැහැ. ඊළඟ මනස තමා මෙහි සීමාව දැක මේ කනබොන අඳින පළඳින ජීවිතේ සීමාව දැක සීමාවක් ඇති කියා නිශ්චය කරගෙන ඉන් එහාට නොපෙනෙන ජීවිතයක් පිළිබඳ, නොපෙනෙන මානයක් පිළිබඳ, ඉමක් පිළිබඳ විශ්වාස කරන මනස, ආගමික මනස, මොන ආගම හරි පේන්ට නෑ. ආගමික ඉලක්ක පේන්ට නෑ. පේන්ට තියෙන්නේ ආගමික ක්‍රියා, දන් දීම, සිල් රැකීම, වන්දනාවන්, පුද පූජා, මෙයා පේන්ට තියෙනවා. ඉලක්ක පේන්ට නෑ. පේන්ට තියෙන්නේ කළ යුතු දේවල්, වතාවත්, බෞද්ධ ක්‍රමේට අදන්න දේ, බෞද්ධ නොවන ක්‍රමේට ඒ ආගම්වල තිබෙන ඒ චාරිත්‍ර, වාරිත්‍ර, අභිචාර විදි, ප්‍රාර්ථනා, යාඥා, වෘත්ත, මන්ත්‍ර ජප කිරීම, උපෝසතයන්, සේවාවන් ආදී වශයෙන්. දැන් මෙන්න ඊළඟ මනස දෙවෙනි ස්තරය. දැන් පළවෙනි ස්තරය, පළවෙනි මනස ලෞකික ලෝකයන් සමග පෙරලි කරන විට මේ දෙවෙනි මනස නැතිනම් මනසේ දෙවෙනි ස්තරය ඊට යටින් තිබෙන තට්ටුව ඒ ලෞකික වගකීම් යුතුකම් මේවා වෙනුවට ඊට එහා ගිය නොපෙනෙන ආගමික ඉලක්ක හදාගෙන හඳුනාගෙන ඒ වෙනුවෙන් කළ යුතු දේ කරනවා. එයින් සෑහීමකට පත් වෙනවා. සෑහීම තියෙන්නේ, සතුට තියෙන්නේ, සැනසීම තියෙන්නේ අතන නෙමේ මෙතන කියන තීරණේ. කෑම බීම නෙවෙයි දීමේයි. තමන් කෑමට වඩා තව කෙනෙකුට දීමේ. කතා කිරීමට වඩා නිහඬව සිටීමේ. ඉපෙයීමට වඩා දන් දීමේ. බඩගිනි එනේන වෙලාවට කුස පුරවා ගැනීමේ නෙවෙයි උපවාසී. මම තමයි ඉහළම කෙනා කියා සිටීම වෙනුවට පහළට 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 ඇවිත් තමන්ට වඩා උසස් යම් කිසි දෙයකට යම් කිසි කෙනෙකුට ගරු කරන වන්දනා කරන මනස. ඒ මනස සතුටට පත් වෙන්නේ ඒ බඳු ක්‍රියාවලිය. මේ දෙවෙනි මනස ආගමික ක්‍රියාවලින් සෑහීමකට පත් වෙන්නේ මනසේ තවත් එක් කොටසක් පමණයි. අර මුල් කොටස නොවේ, මේ දෙවෙනි කොටස පමණයි. එයත් අතරින් එකක් පමණයි. මේ දෙවෙනි මනස හිතනවා පළවෙනි මනසට වඩා තමන් උසස් කියා, තමන් ශ්‍රේෂ්ඨයි කියා. අර පළවෙනි මනස පහත් කියා. පළවෙනි මනසත් එහෙම හිතන්න පුළුවන්. මා ලෞකිකයි, මං හැම විටම මං ගැන හිතන්නේ, මගේ කනබන දේවල් ගැන, අඳින පළඳින දේ ගැන, අනිත් අය අඳින පළඳින දේ ගැන. හැබැයි මේ ආගමික මනස ඊට වඩා ශ්‍රේෂ්ඨයි, මට එහෙම බැරි වුණාට. දැන් මේ පුද්ගලයන් නොවේයි හිතවතුනි, මේ මනස. මනසේ කොටස්, මනසේ තට්ටු, මනසේ ස්තර මේ විදියට හිතන්නේ. පුද්ගල ස්වરૂපයෙන් හිතන්නේ මනසේ ස්තරයන්. එකම මනසේ ස්තර දෙකක් අතර මානයක්. කවුද උසස්, කවුද පහත්? මේ සරලව කියනවා, තමන් පිළිබඳ ඇති කරගන්න මානේ. තමන් මනින්නේ තමන් එක්කමයි. එක වෙලාවක ඉන්න තමන්, තවත් වෙලාවක ඉන්න තමන් සමග මනිනවා. මේ මනස් දෙක එකිනෙකාව මැනගන්නවා. මැනගෙන කුමක්ද හරි වැරදි උසස් පහත් නිගමනවලට එනවා. නමුත් එකතු වීමක් නැහැ. සමහර විට අර ලෞකික මනස ආගමික මනසට ගරු කරනවා. ආගමික මනස ලෞකික මනස පහත් කරනවා. සමහර විට ලෞකික මනස ආගමික මනස යටපත් කරනවා. විවිධ තර්ක විතර්ක ගෙනැල්ලා මේ කාලේ බෑ සහ තවත් තර්ක විතර්ක ගෙනැල්ලා හොඳ වුණත් දැන් බෑ. මේ සියල්ල සමජන අතෘප්තියට පත්වුණු ස්වභාවයක් තමයි වරින් වර හැම දෙනාම අත්දකින්නේ. පූර්ණ තෘප්තියක් මේ දෙකේම නෑ. තාවකාලිකයි. හරිහම්බ කරන ජීවිතයේ තෘප්තියක් මුලින් තිබ්බට ටික කාලයක් යන විට ඒපා වෙනවා. මේකද ජීවිතේ? මේද හරය? ඊළඟට එනවා අර දෙවෙනි මනසට. ඒ මනසට ආවම හරි සතුටුයි. මෙතන තමයි හරය තියෙන්නේ. ඒ පිළිබඳ දොහොත් මුදුන් දී ඒ මගේ යනවා. අනිත් අයත් ගේනවා ඒ මගට. නමුත් කලක් යන විට එයත් හිස්, එයත් නිසරුයි. එහෙම හිතනවා. ඒ බව තේරුණු විට තමා අර තුන්වෙනි මනසේ දොර ඇරෙන්නේ. ඒ තුන්වෙනි තට්ටුවේ දොර ඇරෙන්නේ මේ මනස් දෙකේම, නැතිනම් මේ මනසේ ස්තර දෙකේම, තට්ටු දෙකේම නිසරු බව ඇත්තටම දැක්කොත්. වඩාත්ම නිසරු හිස් බව කියන්නේ කුමක්ද? මේ මනස් දෙකම බාහිර දේවල් මත යැපෙනවා. පළවෙනි මනස බාහිර ඉන්ද්‍රිය වින්දන මත යැපෙනවා. ආගමික මනස බාහිර විශ්වාස කර්මය මත යැපෙනවා. මේ සීමාව දැක්කහම අන ඇති වෙන අවශ්‍යතාවයක් ආගමත් පිට තියෙන්නේ, ඉන්ද්‍රිය වින්දනත් පිටින් ගන්න දේවල්. ඒ වෙනුවට තමා තුළම තෘප්තිය සතුට හොයාගන්න බැරිද? ඒ විමසීමත් සමග තමා කෙනෙක් සමතේට එන්නේ, භාවනාවට එන්නේ, ධ්‍යානෙට එන්නේ. මේ කොතනින් ගත්තත් සමතය ධ්‍යානයේ මනස තුලම තිබෙන නිශ්චලත්වය, මනස තුලම තිබෙන සතුට අන්න හොයාගෙන යනවා. බාහිර ඉන්ද්‍රිය පිළිබඳ තිබෙන විතු බව අත්හරිමින් බාහිර විශ්වාස මත යැපීම නවත්තමින් මනස තමා තුළටම පිවිසෙනවා, අභ්‍යන්තරගත වෙනවා. ඒ අභ්‍යන්තරගත වීම නිසා අර බාහිර දේවල් පිළිබඳ එන සිතිවිලි අඩු වෙලා යනවා. වෙනදට තොරතෝංචියක් නැතුව පැමිණි කෑම බීම පිළිබඳ සිතිවිලි, මුදල් හදල් පිළිබඳ සිතිවිලි, ගෙවල් දොරවල් පිළිබඳ, දරුමුණු ගුරන් පිළිබඳ සිතිවිලි, රට පිළිබඳ, දේශපාලනය පිළිබඳ, අවුව වැස්ස අහස පොළොව පිළිබඳ සිතිවිලි අඩු වෙලා යනවා. පළවෙනි මනස පිරී තිබෙන්නේ ඔය සිතිවිලි වලින්. ඒවා අඩු වෙලා යනවා. එමෙන්ම නොපෙනෙන දේවල් මත යැපෙන, එයින් ස්ථාවර වූ පිළිසරණක් පිටිමහලක් ලැබෙයි කියන ඒ සිතිවිලි අඩු වෙලා යනවා. මේ සිතිවිලි වර්ග දෙකේම සේවීම නිසා සිත බාහිර කල්පනාවලින් නිදහස් වෙනවා. කල්පනා අඩු වෙන්නට හිත සැහැල්ලු වෙනවා. හොඳට බලන්න, කල්පනා කරන ඕනෑම විටක ඒ කල්පනාව ওই කාරණා දෙක තුනක සීමාව. ඉනිහා කල්පනාවක් නැහැ. මෙසේ බාහිර ලෝකේ ඒ ලෝකයට තිබුණු බන්ධනයෙන් ඈත් වන විට, ඒ බන්ධනේ තුනී වන විට, ඒ පිළිබඳ සිතිවිලි සම්ප්‍රේෂණය වීම අඩුවන විට හිත සැහැල්ලු වෙනවා. හිත යම් පමණකට තමා තුළම තැන්පත් වෙනවා. හිත ගැනමයි හිතෙන්නේ, වෙන බාහිර ලෝකය ගැන නෙමෙයි. හිතේ ස්වභාවයන් ගැන පමණයි විතර්ක ඇති වෙන්නේ වැඩිපුර. ඉතින් ඒ විතර්කත් සමග සිතටම හා වෙනවා. සිත මෙතෙක් හා වී තිබුණේ බාහිර යම් කිසිවකට, දැන් හිත තමන් සමගම බද්ධ වෙනවා. මේක තමා ඒකග්ගතා කියන්නේ. තමන් සමගම බද්ධ වීමට, හා වීමට, මුහු වීමට, එකතු වීමට. එයින් අන්න තුන්වෙනි මනස තෘප්තිමත් වෙනවා. පළවෙනි මනසේ තෘප්තිය මතුපිට, ලෞකික මනස. ආගමික මනසේ තෘප්තිය ඊට වඩා සියුම්, ඊට වඩා විශාලයි. ගුණාත්මක පැත්තෙනුත් විශාලයි, ප්‍රමාණාත්මක පැත්තෙනුත් ඉමහත්. තුන්වෙනි මනසට එන විට ඒ තුන්වෙනි මනස අත්දකින සතුට, ප්‍රීතිය, ප්‍රමෝදය හා තෘප්තිමත් බව එකට හා දෙකට වඩා අතිශයින්ම විපුලයි, මහත්, ඉමහත්. සමහර විට අප්‍රමාණයි කියන්න පුළුවන්. අර එක සහ දෙක මනස්වලට මැනලා ඉවර කරන්න බෑ. ඒ නිසායි අප්‍රමාණ කියන්නේ. අප්‍රමාණ වෙන්නේ සාපේක්ෂ වශයෙන්. ලෞකික මනසට ලෞකික මනස හරි පොඩි කුණ්ඩුවක් වගේ, ඒ කුණ්ඩුවකින් මනින්ට බෑ. මේ තුන්වෙනි අවස්ථාවේ අත්දැකීම, ඒ සතුට, ඒ භාවනාව හිතේ එකඟ වුණාම හිත තමන් සමගම ඒකාත්මික වුණාම ලබන බින්දනේ, ලබන සතුට ලෞකික මනස නැමැති හුඳුවෙන් මැනලා ඉවර කරන්න බෑ. ඒ නිසා ඒ මනස සාපේක්ෂව අප්‍රමාණයි. ආගමික මනසත් හුඳුවකට වැඩිය විශාලයි, නම් හිතයි. මනසටත් කිරලා මැනලා තමන්ගේ මා ප්‍රමාණයේ තීරණයකට එන්න බෑ. ඒ නිසා අප්‍රමාණ වූ ප්‍රමෝදයක්, අප්‍රමාණ වූ සතුටක්, අප්‍රමාණ වූ සැහැල්ලුවක් මේ තුන්වෙනි මනස අත්දකිනවා කියා තීරණය කරන්නේ එක හා දෙක මනස්. ඒ දෙන්න තමයි ඒ තීරණයට එන්නේ. ඊට දෙනවා තුන්වෙනි මනසට සිත්සේ මේ ප්‍රමුදිත සාගරේ කිමිදෙන්නට. මේ මහා සාගරයක් වුණාට අර ලේනෙකුට තමගේ වලිගෙන් ඉඳලා ඉවර කරන්න බැරි වුණාට, ලේනෙකුට සාපේක්ෂව අනන්ත වුණාට සාගරය, සාගරයේ සීමිතයි, පෘථුවිය සීමිතයි, පුංචිම පුංචි ග්‍රහ වස්තුව මේ සූර්ය ග්‍රහ මණ්ඩලයට සාපේක්ෂව ඊටත් වැඩිය විශාල සිතිජයන්ට ගියොත්, චීරපතයන්ට ගියොත්, මන්දාකිණිවලට ගියොත් වැලි කැටයක් වත්. ඉතින් මේක ඇතුලේ මේ තියෙන සාගරේ ගණන් ගන්න බැරි තරම් පුංචි, සාපේක්ෂ වශයෙන් විශාලද කුඩාද තීරණය වෙන්නේ මනින තරාදී අනුවයි, දාන පඩි අනුවයි, කෝදු අනුවයි. එක දෙක මනස්වලට අප්‍රමාණ වුණාට තුන්වෙනි මනස දවසක අතෘප්තියටපත් වෙනවා. ඒකාග්‍රතාව සමග, ධ්‍යානය සමග, මේ සමාධිය සමග. මේ එක දෙක මනස්වලට ඒ තේරුම් ගන්න බෑ. ඒ තේරෙන්නේ තුන්වෙනි මනස. දෙවෙනි මනසේ අතෘප්තිය පළවෙනි මනසට තේරෙන්නේ නැහැ. පළවෙනි මනසේ අතෘප්තිය දෙක තුන මනස්වලට හොඳට තේරෙන්නේ. මේ තමයි ශ්‍රේණි. කෙසේ හෝ මේ අතෘප්තියටපත් වීමේ ඉවරයක් නැහැ. ඉවරයක් නැහැ. පහලින් බැලුවාම, උඩපඩියට ගියාම, ඊළඟ මට්ටමට ගියාම, සියල් හරි කියා හිතුවට එතෙන්ට ගියාම තමා එතන සීමාව තේරෙන්නේ. මේ විදිහට හිතවතුනි අතෘප්තිය දිගින් දිගටම අත්දකින්නවා සාංසාරික හිත. මේ අවස්ථා තුනේම තියෙන හිත තුනම සාංසාරිකයි. පළවෙනි හිත බොහෝම ඉක්මනට අතෘප්තියටපත් වෙනවා. බොහෝම ඉක්මනට ඕනේ වෙනවා එපා වෙනවා. ඕනේ වෙනවා එපා වෙනවා. හරි ළඟ දෝලණේ වෙන බට්ටෙක්. ආගමික මනස ඊට වැඩිය ඈතට පදින ඔන්චිල්ලාවක් වගේ. නමුත් එතනක් තියෙන්නේ මේ සිද්ධාන්තේමයි එපාවීම සිදු වෙන්නේ එමීට. තුන්වෙනි මනස ඊටත් වැඩිය ඈතට කාලයක් යනවා මෙහි සීමාව දකින්නට. සමහරට ජීවිත කාලෙම නොදකින්න පුළුවන්. සමහර විට ඊටත් වැඩිය අවුරුදු 1000 ගණනක් යන්න පුළුවන්. ඉතින් මේ ප්‍රමාණාත්මක පැත්තෙන් වෙනස් වුණාට ප්‍රතිඵල ඒකයි. මේ තුන්වෙනි මනස තරම් අස්ථායි මනසක් තවත් නැහැ. හැබැයි බව තේරෙන්න බොහොම කල් යනවා. ඒ තුන්වෙනි මනසත් තමන්ගේ සීමාව දකින විට අන්න තව යන්න තැනක් නැහැ. වෙන යන්න තැනක් නැහැ. එළියට ගියා, ඇහැට ගියා, කනට ගියා, දිවට නාසයට ශරීරයට ආවා. ඒ තමා ජීවිතේ කියා හිතුවා. ඒ තමා සතුට කියා හිතුවා. එතන තියෙන සතුටේ ආදීනව දැක්කා. එතන නොවේ සතුට තියෙන්නේ ආගමික ජීවිතේ. ඒ හොයාගෙන ගියා. ඒ සතුටත් ලැබුවා. ඒ හරයත් අත්දැක්කා. ඒ සීමාවත් වටහා ගත්තා. යන්න තැනක් නැහැ. යන්න තිබුණු එකම තැන තමා තුළ. එතෙන්ට ගියා. සමාධියේ යන්නේ තමා තුළට. එළියටත් ගියා, ඇතුළටත් ගියා. ආ යන්න තැනක් නැහැ. ඉතින් මේ ඕනි තැනක පදිංචි වෙලා ඉන්න පුළුවන්. පළවෙනි මනස පදිංචි වෙලා ඉන්නේ බාහිර ලෝකේ. මේ ඇහැට පේන, කනට ඇහෙන ලෝකේ. දෙවෙනි මනස පදිංචි වී සිටින්නේ ආගමික විශ්වාසය ඇතුලේ. තුන්වෙනි මනස පදිංචිව සිටින්නේ තමන් තුළම. ආයි පදිංචි ස්ථානයක් නැහැ. ඉන්න තැනක් නැහැ. කොහෙවත් නැහැ. කොහෙවත් ඉන්න තැනක් නැති බවත් මේ තිබෙන තැන් සැබෑවටම ඉන්න සුදුසු තැන් නොවන බවත් වැටහෙන විට කිසිම තැනක පදිංචි වෙන්නට නොහිතෙන මනස මතුවෙනවා. තව විදිහකට කියනවා නම් තැනක් හොයන්නේ නැති මනස. ඉන්න තැනක් හොයන්නේ නැති මනස. හොඳට බලන්න හිතවතුනි, හැම විටම මනස තැනක් අල්ලගන්න. හැම විටම තැනක් කියන්නේ අරමුණක් අල්ලගන්නවා. මුලින්ම ඉන්ද්‍රිය අරමුණු අල්ලගන්නවා, පංච ඉන්ද්‍රිය අරමුණු. ඊළඟට මනෝවිඥාණයෙන් අර පහෙන් එහාට මවාගත්ත ඇත්ත වෙන්න පුළුවන් ඒ අරමුණු අල්ලගන්නවා. ඊළඟට තමන්වම අල්ලගන්නවා. හතරවෙනියට මේ කිසි තැනක් ගෝචර තැනක් නොවන බව වැටහෙන විට මේ එකම තැනකවත් ඉන්න නොහිතන මනස. කිසිම තැනක පදිංචි නොවන මනස. කිසිම තැනකින් සතුට හොයන්නේ නැති මනස. හොයන්ට අවශ්‍ය නැති මනස. ඒ මනස තේරුම් ගන්නවා මේ මුළු වින්නැහියම උනේ සතුට හොයන්ට ගිහිල්ලා. වින්දනයක් හොයන්ට ගිහිල්ලා. විසඳුමක් හොයන්ට ගිහිල්ලා. පිළිතුරක් හොයන්ට ගිහිල්ලා. කෙලවරක් නැහැ. ප්‍රශ්නයක් පිළිතුරක්. පිළිතුර ප්‍රශ්නයක් අලුත් පිළිතුරක්. ඒ පිළිතුරත් ගැටලුවක්. ඒ ගැටලුවට අලුත් විසඳුමක්. මේ හැර හුස්මක් රටක් ගන්නට වෙන ඉඩ අවකාශයක් නැහැ. මේ සීමා දකින විට මේට කියන ආදීනව කියා මේ ආදීනව දකින විට මනාව තේරෙන විට අන්න කිසිදු තැනක පැලපදියම් වීමේ ඕනෑකම නැති ස්වභාවය මතු වෙනවා. අරමුණක් ගන්න නැති ස්වභාවය. අරමුණු විදිහට කිසිවක් ගන්න නැහැ. ඇහෙනවා, පේනවා, දැනෙනවා, දුවනවා, තැන්පත් වෙනවා. හැබැයි මේ කිසි දෙයක කිසි දෙයක් ගයක් විදිහට ගන්න නැහැ. ඇතුළට යන්න, පිවිසෙන්න, එහි නේවාසිකේකු බවට පත් වෙන්න. අනේවාසික මනස. නේවාසිකේකු නොවන මනස. එකතු වීමකුත් නැහැ, වෙන්වීමකුත් නැහැ. වෙන්වීම ඉන්නේ එකතු වුණොත්. මෙතන හිතවතුනි සතුටකුත් නැහැ, අසතුටකුත් නැහැ. ප්‍රශ්නෙකුත් නැහැ, පිළිතුරකුත් නැහැ. ලෙඩකුත් නැහැ, බේතකුත් නැහැ. මෙන්න මේ අනුපූර්ව ගමනටයි ඔබ අප හැම දෙනාම ප්‍රවේශ වී තිබෙන්නේ. මේ අනුපූර්ව ගමනේ දෙනාම පදිච්චිව සිටිනවා. පදිච්චි වෙනවා, නිරපනවා, ආපහු පදිච්චි වෙනවා, ආපහු එළියට දානවා, නැවත පිවිසෙනවා, නැවත පිටමං වෙනවා, පිටමං කරනවා. මේ තමා සංසාරය. මේ නේවාසික වීමයි, දොට්ට දැමීමයි. ආයෙත් නේවාසික වෙනවා, ආයෙත් එළියට විසික් කරනවා. හැම දෙයකින්ම, හැම අරමුණකින්ම. මේ ස්වභාවය හොඳින් අවබෝධ වෙන තරමට තමා අනේවාසික ස්වභාවය තාවර වෙන්නේ, ඉස්මතු වෙන්නේ. මේ පදනමේ සිට අද අපි භාවනාවට විවෘත වෙමු. පුංචි ආවර්ජනයක යෙදෙමු. අද දවසේ විශාල වශයෙන් සතුට හේවු අවස්ථාවන් එකක් හෝ දෙකක් ගැන ලොකු බලාපොරොත්තුවකින් දැඩි පරිශ්‍රමයකින් විශාල සතුටක් ලබා ගන්නට පැත්කළ අවස්ථා හා ලැබුණු අවස්ථා ඒ සතුට නැමැති ගෘහයට පිවිසෙන්නට මොනතරම් දුරක් ගෙවා වෙන පැමිණියාද කාලය හා අවකාශය ඒට සාපේක්ෂව කොපමණ වෙලාවක් ඒ සතුට නැමැති නිවහනෙහි ඉන්න ලැබුණද ඒ සතුට එක්කෝ තමන්ට ලබාගත් දෙයක් නිසා ඇති කරගත් දෙයක් නැතිනම් තව කෙනෙකුට දුන් දෙයක් නිසා ඉපදුණු සතුටක් බලන්න මේ මොහොතේ මනස අරමුණු තුල නේවාසික වන්නට දරණ තැත සමහර විට මොහොතින් මොහොත එකින් එක අරමුණු වල නේවාසිකේකු වන්නට ගන්න උත්සාහය. හඳුනා ගන්න නේවාසික මනස අනුන් තුල හෝ තමන් තුල වසන මනස සතුටින් පිවිස පිවිසුම සතුට අහිමි කරගෙන නික්මෙන මනස අලුත් සතුටකින් අලුත් ගෙදරකට ගෙවදින මනස අලුත් ගෙදර පරණ වන විට පරණ ගෙදරින් එළියට විසිවෙන මනස
ඒ අපෝගේ මට එන්න
සර් හෙලෝ.
ඔව්.
සර් මේ පැහැදිලි කර ගැනීම සඳහායි කතා කරන්නේ. දැන් අපි සර් දැන් මේ මනසේ මේ ප්‍රධානම හතරවෙනි අවස්ථාව හැරුණහම ප්‍රධානම දැන් මේ අවස්ථා තුන ගත්තහම දැන් සරල මනසේ සිට දැන් සරල මනස තුල නැත්තම් මතු පිට මනස තුල ඉන්න අපි ෂණිකවම යම් යම් අවස්ථාවන් වලදී අපි ආගමික මනසට නිතතින්ම යොමු වෙනවනේ සර්. ඉතින් නමුත් අපි සරල මනස දැන් මේ පෘථග්ජන ජීවිතයේ තියෙන වගකීම් මේ සියල්ල බැඳීම් එක්ක අපට අතහැරලාම 100%ක්ම අතහැරලා අපට ආගමික මනසටම යොමු වීමේ හැකියාවක් නැතුව වුණත් අපි බොහෝ වෙලාවන් වලදී අර සියල්ලම දේ අනියත බව මෙනෙහි කරලා අපි ආගමික මනසට යොමු වෙනවා. එතකොට දැන් ඒ ආගමික මනසට යොමු වුණා වුණත් එතනදී යම් අවස්ථාවක ඇතිවන අතෘප්තියක් ගැන සර් සඳහන් කළානේ. ඉතින් ඒ කියන්නේ එතකොට අපි මට පැහැදිලි කරගන්න ඕන දැන් අපි දානමාන දෙනවා අපිවත් පිළිවෙත් කරනවා එතකොට ඒ ආගමේ විශ්වාසයන් ඒ සියල්ලම තුල අපි ඉඳලා එතනිනුත් අතෘප්තියට පත් වෙලා තුන්වෙනි මනසට එනවා කිව්වහම අපි ඇත්තටම විදසුනට නිදසුණක් කියන තැන ඉඳගෙන අපි අපේ ජීවිතය පිළිබඳවම ඉන්ටර්නලයිස් කර ගැනීමද ඒ සිත තුන්වෙනි සිත.
ඔව් බොහොම බොහොම පිංගේ පැහැදිලි කිරීම ඉල්ලා සිටීම ගැන පළවෙනි මනස පැහැදිලි.
ඔව්
ලෞකික මනස මේ එදිනදා ජීවත් වෙන්න අවශ්‍ය මනස එදිනදා අවශ්‍යතා ඉටු කරගන්න තමන්ගේ පවුලේ ඒ අවශ්‍යතා ඉටු කරගන්න අවශ්‍ය වෙන සිතිවිලි ටික ඒ පිළිබඳ සැලසුම්.
ඔව්
ඉතින් ඒ මදි කියන දැනට ආවහම තමයි අර දෙවෙනි මනසට අපි යන්නේ. කියන්නේ දීම පිළිබඳ ප්‍රතිපත්තිය පිළිබඳ පිළිවෙත් පිරීම පිළිබඳ අවශ්‍යතාවයක් එන්නේ. එතන තමයි සැනසෙල්ල තියෙන්නේ මෙතන නෙවෙයි කියන තැන. එතකොට සමහරට අපි නොකා සිට බඩගින්න ඉඳලා තව කෙනෙක් වෙනුවෙන් තව කෙනෙක්ගේ කුසගින්න වෙනවා දෙයි මනස. ඉතින් ලොකු සතුටක් සැනසෙල්ලක් ලැබෙනවා. විශාල සතුටක් ලැබෙනවා. අපි කෑමට වැඩිය තව කෙනෙක්ගේ බඩගින්න නිමුවාම එහෙම නැත්තම් අපි අපිට අඳුමක් ගන්නවා වෙනුවට තව කෙනෙකුට අඳුමක් දුන්නාම බොරුවක් කියලා වාසියක් ගන්නවා වෙනුවට ඇත්ත කියලා අවාසියක් ඇත්ත කිව්වහම ලැබෙන සැනසිල්ල. ඉතින් මේ විදිහට එතන ඒ ස්වභාවය. ඉතින් ඊළඟට මේ මේ දෙකෙන්ම ප්‍රශ්නේ විසඳෙන්නේ නැති බව පේනකොට ඒ ප්‍රශ්නේ තාමත් ඉතුරු වෙලා තියෙනවා. තවත් මදි. මදි කියන ස්වභාවය නැති වෙලා නැහැ. තාමත් හිත කියනවා මදි 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 මදි. ඉතින් මේ මදි කියන හිතත් එක්ක අපි දුවනවා 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 දුවනවා. අන්න ඒ දුවන් කොහෙද එළියට? අපි දුවන්නේම එළියේ 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 දුවනවා. ඉතින් එතකොට තමයි මේ තුන්වෙනි මනස කියන්නේ මේ නෑ එළිය නෙමෙයි මේ අපි හොයන දේ තියෙනවනම් තියෙන්නේ අපි ඇතුළෙමයි මනස තුළමයි කියලා මනස මනසත් සමගම එකතු වෙනවා. මේකට තමයි සමාධිය කියන්නේ. සමතේ කියන්නේ ධ්‍යානය කියන්නේ. මෙතෙක් මනස එකතුනේ බාහිර දෙයක් එක්ක. දැන් ඔන්න පළවෙනි වතාවට මනස තමන් එක්කම එකඟ වෙනවා. එකතු වෙනවා. මේක තමයි ඒකාග්‍රතා කියන්නේ. මේ සමාධිය ධ්‍යානය ඒකාග්‍රතා. ඉතින් එතනින් සාපේක්ෂ වශයෙන් අතිවිශාල සතුටක් සැනසෙල්ලක් දීර්ඝ කාලයක් මෙදිට පුළුවන්. දැන් විදර්ශනාව එන්නේ ඊට පස්සේ හතරවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තියෙන්නේ සමාධිය.
ධ්‍යානෙ.
ඔය ඒකාග්‍රතා. පැහැදිලිද?
පැහැදිලි සර්, පැහැදිලි. බොහොමත්ම පිං සිදු වෙනවා සර්. ඉතාම හොඳට ඒ කාරණාව ධාරණය කරගන්න හැකියාව ලැබුණා. බොහොම පිං සර්.
හොඳයි. බොහොම පිං.
අවසරයි සර්. අවසරයි. අද දේශනේ ඒ අධ්‍යයන හතර කියනකොට මට ලොකු උදව්වක් වුණා. මම ඉන්න තැන හඳුනා ගන්නද ඒක නිසා ගමන් මාර්ගයේ සැහැල්ලුනා කියලාත් මට හිතෙනවා. ඒ වගේම මම කැමති පැහැදිලි කර ගැනීමක් කරන්න දැන් වැඩිපුරම මනස දුවන්නේ නේවාසික වෙන්න. ඒ කියන්නේ කාන්දමක් වාගේ පැත්තට ඇදිලා ඇදිලා යනවා. ඉඳ හිට විධිමත් භාවනාවක් කරනකොට විතර හතරවෙනි අවස්ථාව ස්පර්ශ කරනවා. නමුත් හැම වෙලේම වාගේ එක්කෝ එකේ එහෙම නැත්නම් තුනේ. මම මේ දෙක කියන එක කාරණයට කියන්නේ මොන හේතුවක් නිසාද දන්නේ දෙක මට හමු වෙනවා හරි අඩුයි මේ දවස්වල. ආගමික වතාවක් පිළිබඳටත් වඩා මම ගත කරන්නේ එක්කෝ එක දෙකේ නැත්තම් තුනේ. සමහරවිට මගේ මේ බිරිඳ සමහරට අහනවා ඇයි දෙකේ ඉන්නේ නැත්තේ කියලා. මම දන්නවා දෙකේ වටිනාකමක් තියෙනවා කියලා. හැබැයි වැඩිපුර ගැවසෙන්නේ එක්කෝ දෙකේ එහෙම නැත්තම් විධිමත් භාවනා කරනකොට තුනේ. ඒ පැහැදිලි කර ගැනීමට උදව් වුණේ මේ සර්ගමේ කරපු ඒ අධ්‍යයනය නිසා. මගේ පැහැදිලි කිරීම මට දැනගන්න ඕනේ සර්. දැන් අපි මේ මනස තියනවා කියන පදනමින් මේ රාමු අපි හැදුවේ. නමුත් අපේ අහල තියෙන මේ මනස විරස් වෙනවා නිරතුරුවම. අපි මනස කියන්නේ දෙයක් නෙමෙයිනේ, අල්ලගන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඒ නිකන් ගංගාවක් වගේ ගලාගෙන යනවා. ගතික ස්වභාවයක් තියෙන්නේ. ඉතින් මේ අධිර හතර තුල අපි අත්දැකීම් හරහා ගංගාවක් වගේ හට මෙහාට යනවා. එතකොට අපිට බෑ නිශ්චිත වශයෙන්ම කොතනින් ඉන්ද කියලා අල්ලගන්න. මම දන්නේ මම මේ කියන කාරණේ හරිද කියලා. එතකොට අපි සමහර වෙලාවට අපි ඉතා ගැඹුරු අන්දමින් අනේවාසිකව ඉන්නවා විධිමත් වෙලා. නමුත් භාවනා යුණත් පස්සේ සාමාන්‍ය ජීවිතයේ කෙනෙකු පළවෙනි තැනට ගිහිල්ලා ග්‍රහණය කරගෙන සම්පූර්ණ ජීවිතේ කඩාවෙන් මැත්තටපත් වෙනවා. ඒක වෙන්නේ අර ගතික සූත්‍රය නිසාද කියලා මට එදෙනේ ගතික බව හඳුනා ගන්න ක්‍රමවේදයක් තියෙනවා නම් මම හිතන්නේ ඒක උදව්වක් වෙයි කියලා මට දැනෙනවා. මම මේ අත්දැකීමක් කියන්නේ මම දන්නේ කොහොමද ඒක විස්තර කරන්න කියලා. සර් මේ කියපු කාරණා හතර පිළිබඳ මම කන්ට්‍රඩික් මේ මොනවද ප්‍රතිවිරුද්ධ කතන්දරයක් කියනවා නෙමෙයි. මොකක් මට භාවනා කරනකොට තේරෙනවා මේ මනස නිකන් ගතික ස්වරූපයක් ගලාගෙන ස්වරූපයක් තියෙනවා. ස්ථිත වශයෙන් අල්ලගන්න බෑ කොහෙද ඉන්නේ කියලා. ඒක තමයි මගේ පැහැදිලි කර කියන්නේ. සට වඩා පිට.
හොඳයි මේ. ඒ තමයි ඇත්ත. ඒ ඔබතුම ඇත්තම ඇත්ත තමයි මේ කීවේ. පළවෙනි කාරණේ තමයි ඒකේ ඉන්නවා තුනේ ඉන්නවා මේ ඉතින් මේ ඔය 1 2 3 එහෙම හරියටම යන්න අවශ්‍ය නැහැ. එකෙත් ඉන්නවා, දෙකෙත් ඉන්නවා, තුනෙත් ඉන්නවා. ඉතින් වැඩිපුර එකේ ඉන්නවා, වැඩිපුර දෙකේ ඉන්නවා, වැඩිපුර මේ ඉන්නවා. සමානව 1 2 3 ඉන්නවා. මේ එක එක මට්ටම් වලින් එක එක කාලවල එක එක අවස්ථාවල එක එක තැන්වලදී ඉන්න ස්වභාවය වෙනස් වෙනවා. ඒ තමයි පළවෙනි කාරණය. ඊළඟට මේ ඔය එකක හිටියත් ඔය චංචල බව, ගලාගෙන යන බව, වෙනස් වෙන බව, වැగిරෙන බව, ගතික ස්වභාවය තමයි ඇත්ත. එක දෙක තුන එහෙම දෙක තුනක් තිබුණත් නැතත් තියෙන එකක් වුණත් ඒක ඇතුළෙත් මනස චංචලයි, ව්‍යාකූලයි, මේ මෙන්න කියලා අල්ලන්න බෑ. තව එකකට පයින්, තව එකකට ගලාගෙන යනවා. ඉතින් මේ අල්ලන්න බැරි බව තමයි, බැරි බවට තමයි මනස කියන්නේ. අල්ලන්න පුළුවන් ස්වභාවයකට නොවේ මනස කියන්නේ. මේ නම දෙන්නේ මේ අල්ලන්න බැරි ස්වභාවයේ එක තැනක නොපවතින ස්වභාවයේ එක තැනක ඉන්න බැරි බවට තනින් තැනට යන තනින් තැනට පනින මෙතනනේ අතන තමයි තියෙන්නේ කියා දුවන හඹා යන ස්වභාවයට කියන නමක් තමයි මනස කියන්නේ. ඉතින් මෙතන තියෙන ස්වභාවය ධර්මතාවයක් දිවීමක් මිස දුවන කෙනෙක් නෑ. දැන් දිවීමක් කිව්වහම දුවන කෙනෙක් ඉන්නවා කියන තීරණයට එනවනේ අපි. ගලනවා කිව්වහම හිනම් ගැලේ ගලාගෙන යන ගඟක් ඇති, ඇලක් ඇති, දොලක් ඇති කියලා අපි හොයනවා. හැබැයි ඒවා නම් විතරනේ තියෙන්නේ ගලාගෙන යෑම පමණයි. හරියට වැස්ස වහිනවා කියනවා. ඉතින් එතකොට අපි දෙකක් ගන්නවා මෙතන, නාම පදේකුයි ක්‍රියා පදේකුයි. වැස්ස නාම පදේ. ඒ වැස්ස කියලා දෙයක් තියෙනවා, ඒක වහිනවා. ඉතින් හොඳට බැලුවොත් තියෙන්නේ මෙතන වැසීම, වහිනවා විතරයි. ඒකට අපි නාම පදයක් දානවා. ඉතින් එකම වහිනවා කියන්නේ නැතුව වැස්ස වහිනවා. ගඟ ගලනවා, ඇල ගලනවා, දොල ගලනවා, හිත දුවනවා. ඉතින් මෙන් කිව්වට කමක් නැහැ. හැබැයි මුතුමා කිව්වා වගේ බලනකොට පේනවා මෙතන දිවීමක් පමණයි. දුවනවා. ඉතින් මේ දුවනවා දුවනවා කිව්වහම මොකද්ද දුවන්නේ කියලා ප්‍රශ්නයක් එනවනේ. ඒ ප්‍රශ්නෙට සරලව විසඳන්න තමයි හිත දුවනවා කියන්නේ. මනස දුවනවා. ඒ දිවීමට තමයි මනස කියන්නේ. ඒ දිවීම තුළ සමහර විට මනස විවේක ගන්නවා. ඒතර විවේක ගන්න මනස. දැන් දුවන හිත විවේක ගත්තා කියලා කිව්වට නෑ. දැන් දුවන කෙනා අති වැටුනහම නැවතිලා ඉන්නෝනේ. අපි කියනවා ඒ දුවපු කෙනා එයා තමයි දිව්වේ, මෙච්චරලා දිව්වේ. දැන් ටිකක් විවේක ගන්නවා. නෑ, දුවපු කෙනා විවේක ගන්නව නෙමෙයි, මේ විවේක ගන්න කෙනෙක්. දුවපු කෙනා නෑ. දැන් දිවීම නවත්තන මොහොතේම දුවපු කෙනා ඉවරයි. එයා අතුරුදහන් වෙනවා. එයා නෑ දැන් ඉන්නේ විවේක ගන්න කෙනෙක්. ඉතින් විවේකයෙන් පස්සේ දුවන්න පටන් ගත්තොත් දැන් විවේක ගන්න කෙනා දුවනව නෙමෙයි, දුවන කෙනා තමයි දුවන්නේ. මේ තමයි ස්වභාවය. ඉතින් මෙතන මනස කියලා දෙයක් අල්ලන්න බෑ. බැරි බවම තේරුම් ගැනීමයි වැදගත් වෙන්නේ. චංචල බවක් තියෙන්නේ, අරමුණෙන් අරමුණට පනින බවක්. ඒ කොයි අරමුණේද තමන්ට ඉන්න අගු පිලක් ලැබෙන්නේ කියා හොයන මන, හොයන ස්වභාවයක්. බොහෝම ලොකු බලාපොරොත්තුවක්, සතුටින් පුරව ගන්න ලොකු භාජනයක් එක්ක අරමුණක් ඇතුළට පිවිසෙන මනසක්. හැබැයි මේ භාජනෙන් යාන්තම් අඩියට වගේ යමක් ලැබෙලා, සතුටක් ලැබිලා ඉස් භාජනයක් එක්ක එළියට යන මනසක් ස්වභාවයක්. මේකට තමයි මනස කියන්නේ. මේ ස්වභාවයට කියන නමක් විතරයි මනස කියන්නේ. මෙතන අඳුරගන්න තියෙන්නේ මේ ධර්මතාවය.
ගොඩාක් පිං සර්. සර් මේ දේශනෙන් මතුවෙන තවත් වටිනාම කාරණයක් මට දැනෙනවා. ඒ කියන්නේ දැන් මතු පිටින් අපේ මනසේ තියෙන චෛතසිකයන් අනුව අපි අපේ පහසුතට මේ වගේ අධීරයන් හතර තෝරාගත්තට අපිට නොපෙනෙන සංගවිලා ඉන්න චෛතසිකයක් තියෙනවා. ඒව කුවිලාවේ මතුවලා කුයෝයි තැන් වලට ඇවිද කියලා අපි දන්නේ නැහැ. දැන් ඒ වගේව කොහොමද මේ හඳුනාගන්නේ? නොපෙනෙන චෛතසිකයන්නේ කියන්නේ සමාජලාවට හදිස්සියෙන් අධ්‍යක්ීම් හරහා එක නොපෙනෙන චෛතසිකයන් බලයක විදිහට ක්‍රියාත්මක වෙන අවස්ථා තියෙනවා. ඒක භාවනාව ඉදිරිත් වෙනවා, අතිරණ අධ්‍යස්ථාව ඉදිරි කරන අවස්ථාවේදී භාවනාව කඩා කප්පල් වෙනවා, පළවෙනි අවස්ථාව ඉදිරිත් වෙනවා. ඒ නොපෙනෙන චෛතසිකයන් අපි කොහොමද හඳුනාගන්නේ? කර්ම පැහැදිලි කරන්න පුළුවන් නම් වඩා අපි
මේ චෛතසික පේන්නේ නැහැ. චෛතසිකයක් පේන්නේ ක්‍රියාවක් එක්ක, කෙරෙන දෙයක් එක්ක. දැන් තරහ කියන එක අපි කවදාවත් දැකලා නැහැ. තරහ දැකලා නැහැ. තරහෙන් හිතනවා, තරහෙන් කතා කරනවා, තරහෙන් ඇවිදිනවා, වාහනේ පදවනවා, තරහෙන් කෑම කනවා, දොරවල් අරිනවා නම් මේවා තමයි අපි දකින්නේ. තරහ දකින්නේ නැහැ. ඒ වගේම බය දකින්නෙත් නැහැ. අපි බයෙන් හිතන දේ, බය ආවම හිතන දේනේ අපිට පේන්නේ. බය වුණු හිත පේනවා, බයෙන් කතා කරනවා, බයෙන් වැඩ කරනවා පේනවා. හැබැයි බිය දකින්න නැහැ. මේවා පේන්න තියෙන දේවල් නෙවෙයි. ඉතින් වැදගත් වෙන්නේ ඒ චෛතසිකය ඇවිත් කායිකව, වාචසිකව නැතිනම් මානසිකව ක්‍රියාත්මක වෙන ආකාරය දකින්න. ඒ හරහා තමයි චෛතසිකේ අඳුන ගන්න තියෙන්නේ. චෛතසිකේ කියන්නේ හරියට මේ අර රූකඩ නටවන කෙනෙක් වගේ. එයාව පේන්නේ නැහැ නේ. නටවන කෙනා පේන්නේ නැහැ. රූපටි කතේ තියන්නේ නැහැ. නටවෙන රූකඩේ තමයි පේන්නේ. ඉතින් මේ රූකඩේ නටන විදිහානුව මොන විදිහේ අඩව්වක්ද අල්ලන්නේ යන්නේ කියලා ඔන්න අඳුන ගන්න පුළුවන්. ඒ තමයි මේ කරන්න තියෙන ඒ හරහා තමයි චෛතසිකය තේරුම් ගන්නට වෙන්නේ. කෙලින්ම චෛතසිකයක් දකින්න නම් ලේසි නෑ, ඒ පහසුත් නෑ. ඊට වැඩිය පහසුයි ඒ චෛතසිකයේ ඒ චේතනාව මුල් වෙලා සිදුවන සිතීම, සිදුවන කතා කිරීම, සිදුවන කායික හැසිරීම හඳුනා ගැනීම. ඉතින් මේ ඔබතුමා කිව්වා වගේ කොපමණ චෛතසික තියෙනවද පොතේ නෙවෙයි, හිතේ කොපමණ චෛතසික තියෙනවද, එයින් කීයද දැකලා තියෙන්නේ, තව කීයක් දකින්න තියෙනවද මේවා අපි දන්නේ නැහැ. ඊළඟ මොහොතේ මොන චෛතසිකේ ක්‍රියාත්මක වෙයිද කියලා දන්නේත් නැහැ. මේ චෛතසික අපිට කලින් ජීවුම්ේවල නොටිස් දීලා නෙවෙයි වැඩ කරන්නේ. ඒ නිසා තමයි මේ හැම විටම අවධානයෙන් ඉන්න වෙන්නේ අපිට. හැම විටම අවධානයෙන් ඉන්න වෙන්නේ මේ විවෘත භාවයේ. විවෘත භාවය කියන්නේ ඊළඟ මොහොතේ මොනවා වෙයිද දන්නේ නැති ස්වභාවය. කවුරු වෙයිද දන්නේ? කවුරු හරි එන්න පුළුවන්. ඒ කවුරු ආවත් තමක් නෑ. අපි ඉන්නේ අවදියෙන් නම්, අපි ඉන්නේ අවධානයෙන් නම්, අපි ඉන්නේ විමසිල්ලෙන් නම්, සුපරීක්ෂාකාරීව නම්. ඕන කෙනෙක් ආවට තමනේ අඳුරන කෙනෙක් වෙන්නත් පුළුවන්. අඳුරන කෙනෙක් කියන්නේ අලිහා කෙනෙක්, නන්නාඳුරන කෙනෙක් වෙන්නත් පුළුවන්. ආගන්තුකෙක් කියන්නේ පළවෙනි වතාවට එන කෙනෙක්. මීට කලින් ඇවිත් නැහැ. අපි දෙන්නටම අපි එක වගේ තමයි. දොර අරින්නේ, පිළිගන්නේ, ඉඩ දෙන්නේ, යන්න දෙන්නේ. අන්න ඒ උපේක්ෂා සහගත අවදිමත් භාවයේ තමයි පුහුණු කරන්නේ, දියුණු කරගන්නේ. මේ චෛතසිකත් සමග පටලැවෙන්නේ නැතුව, චෛතසික වලට අහුවෙන්නේ නැතුව අඳුනා ගන්නට, තේරුම් ගන්නට, වැඩක් ගන්නට හා අතහරින්න.
ස්තුතියි සර්.
අවසරයි ආචාර්යතුමනි, මට මේ දැනගැනීම සුව සඳහා මම තේරුම් ගත්ත විදිය දැන් පළවෙනි මනස දෙක ලෞකික මනස මේ සඳහන් කරන ආකාරයට එක හයිලි කමර්ෂලයිස් වගේ, කියන්නේ සාමාන්‍ය එදිනෙදා කාර්යය කටයුතු කරගෙන යන්න හුඟක් ප්‍රමාණවත් වෙනවා. ඊට පස්සේ බලන දෙවැනි මනස, ඒක සීමාව නැතු, ඒක මට හිතෙනවා ඒ ප්‍රඥාවන්තව බලන මනසක් කියලා. ඒක නිසානේ දහමකට ගැඹුරු වෙන්නේ. ඒ කියන්නේ මේ දේවල් කරන්නේ ඒ කියන්නේ අරකට වැඩිය ටිකක් ස්ටෑන්ඩඩයිස් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ තමන් ඊට වැඩිය දැනුමකින් කරන දෙයක් කියලායි මට හිතෙන්නේ ආචාර්යතුමනි. ඒ දෙකම නැතුව තුන්වෙනි මනස, ඒක දෙකටම බාහිර නෑ. ඒක ඊටත් වැඩිය දිගු කාලයකින් ඉපා වෙන දීර්ඝ මනසක්. එතකොට මෙතන දීර්ඝ මනස වෙන්නේ ආචාර්යතුමනි ගුණාත්මකද ප්‍රමාණාත්මකද?
පළවෙනි මනස ළඟ හිතන මනසක්. ළඟ හිතන මනසක් වැඩි වුණොත් මේ ජීවිතය ගැන විතරයි හිතන්නේ. මැරෙනකල් හොඳින් ඉන්න, හොඳින් ඉන්න හිතන මනසක් තමයි නරක මනසක් නොවේ. නරක මනසක් වෙන්නත් පුළුවන්. ඒ අනිවාර්යයෙන්ම නරක මනසක්ම විය යුතුයි කියලා තීරණය කරන්න බෑ. ඒ මනසේ උපරිම දැක්ම තමයි මේ මරණයේ ජීවත් වෙන්නේ තමයි. දෙවෙනි මනස ඊට වැඩිය එහා දකින්න මනසක්, ඔබතුමා කිව්වා වගේ ටිකක් දුර දකින්න මනසක්, ඒ වගේම පරාර්ථකාමී මනසක්, ආත්මార్థය අඩු මනසක්. ඉතින් මේ එතන මේ ප්‍රමාණාත්මක පැත්තෙන් වගේම ගුණාත්මක පැත්තෙනුත් වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි මා කියන්න උත්සාහ කළේ. සමහරට දැන් අපි බඩගිනි වෙලාවක කෑමක් කෑවහම ලැබෙන සතුට තියෙනවා, බඩ පිරුණා රහයි ඒ සතුට. හැබැයි සමහර විට ඒක තව කෙනෙක් එක්ක බෙදාගත්තහම තමන්ගේ බඩ සම්පූර්ණයෙන් පිරුණ නැති වුණාට හිත කොච්චර පිරෙනවද? දෙතේ තමන්ගේ බඩගින්න ඒ බත්තිගාන තමන් කාලා ලබන සතුට වගේ භාගයක සතුටක්ද? ඒ තිගානේ භාගයක් තමන් කාලේ ඉතුරු භාගي තව කෙනෙකුට දුන්නා නෑ. සමහරට දෙගුණ තුන්ගුණ වුණ සතුටක් ලැබෙනවා. ඉතින් එතන ගුණාත්මක පැත්තෙනුත් ලොකු සතුටක් ලැබෙනවා. දැන් තුන්වෙනි මනසට එන විට එතන අවකාශයේ පැත්තෙනුත්, කාලයේ පැත්තෙනුත්, ඒ වගේම ගුණේ පැත්තෙනුත් ගැඹුරුයි. මොකද අර බාහිර ක්‍රියාවක්, බාහිර අරමුණක් මත යැපෙන මනස හරිම අස්ථායි මනසක්. කොයි වෙලේ තමන්ම දන්නේ අර බාහිර සාධකයක් වෙනස් වෙනකොට ඇදගෙන වැටෙනවාද කියලා. ඒ වැටුනහම ලැබෙන වේදනාව හරි වැඩි. තුන්වෙනි මනසට එහෙම ලොකු වේදනාවක් නැහැ. يعني ධ්‍යානයේ නැති වුණා, හිත එකඟතාවයේ නැති වුණා කියලා ඒ ගැන හිතලා දැවෙන්න පුළුවන්. නමුත් අර එක දෙකේ වගේ ලොකු දුකක් ඇති වෙන්නේ නැහැ. එහම ලොකු ඉහළකින් පහළට වැටීමක් නැහැ එතන වෙන්නේ. ඒ නිසා මේ මෙතන තියෙන්නේ හරි සැනසිලිදායක සත්‍යක්. අර එකේ තියෙන්නේ හරි එකතැන ඉහළට ගිහිල්ලා ලබන සතුටක්. ඒකම එතනම මේ ඔය මේ තරංග යන ක්‍රම තියෙන්නේ මෙහෙම වගේ අර උල්ලුල් වගේ අන්නේ වලට යනවා. ඒකම පහලට වැටෙන්න පුළුවන්. ඒක දෙවෙනි මනසේ ඊට වැඩි ටිකක් අර රවුමට තරංගයක් විදියට. තුන්වෙනි මනසේ ඊටත් එහා කොහොම සමත් ලොකු ඉහළ පහළක් නැහැ. පොළොවට එක්කම වගේ යන මනසක්. ඒතන ව්‍යුහාත්මක වෙනසකුත් තියෙනවා, ප්‍රමාණාත්මක වෙනසකුත් තියෙනවා, ගුණාත්මක වෙනසකුත් තියෙනවා.
බොහොම පින් ආචාර්යතුමනි, ඉතින් හොඳට පැහැදිලි වුණා.
හොඳයි.
ගුරුතුමනි, මේ හතරවෙනි මනස වැඩි වෙලාවක් ඉන්නනම් සිහිය නුවණ තියෙන්නම ඕන නේද?
අනිවාර්යෙන්ම මේ හොඳ හොඳ අවදිමත් බවක් තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් අවදිමත් බව අඩු වෙනකොට තමයි වැටෙන්නේ අරමුණක් ඇතුළට. ඒ කියන්නේ අර ලබන අරමුණ මේ රින්ගන්න ගයක් විදිහට නැත්නම් ගුලක් විදිහට තමයි පේන්නේ. ඉතින් ඒ සිය අඩුවෙන්ට හැම අරමුණම අරමුණක්ම ගුහාවක් ගුලක් රින්ගයක් කූඩුවක් විදිහට තමයි දකින්නේ. ඉතින් කූඩුගත වෙන ගුලක් ඇතුළට රින්ගන ස්වභාවයක් තමයි තියෙන්නේ. එහෙම නැතුව එලිමහනේ ඉන්දන හොඳ සතිමත් බවක් අවදිමත් බවක් හොඳ සිහිබුද්ධියක් තියෙන්න ඕනේ. හොඳ සිහිබුද්ධියක් තියෙන්න ඕනේ. සිහිය විතරක් මදි ඒ සිහි නුවණක් තියෙන්න ඕනේ. ඉතින් එතකොට මේ හිස් අවකාශයේ තමයි ඉන්නේ. හිස් අවකාශයයි හොයන්ට යන්නේ පුංචි පුංචි දේවල්. ඉතින් ඒකේ කොපමණ විශාල වුණත් මේ පෘථිවිය තරම් විශාල ගයක් මේ සූර්ය ග්‍රහ මණ්ඩලයේ තරම් විශාල ගයක් වුණත් අවකාශයට සාපේක්ෂව පුංචි සීමිතයි. ඒක ඇතුලේ සෑහෙන දුරක් දුවන්න පුළුවන් උඩ පයින්ට පුළුවන් විදහසක් තියෙනවා. හැබැයි ඉතින් බිත්ති හතරක් පොළවක් වහලක් නෙගේක තියෙන සීමා ඒ සීමාව ඇතුලේ තමයි හිටවේ ඕනෑම අරමුණක් එක්ක. එනිසා මේ ඒ සීමාව දකින බුද්ධිය සීයත් ඕනේ සීමාව දකින බුද්ධියත් ඕනේ. සීබුද්ධිය අත්‍යවශ්‍යයි. සීබුද්ධිය අඩු වුණාම තමයි රින්ගන්නේ අරමුණ.
ගුරුතුමනි දැන් ඒ සඳහා කාර්යබහුල ජීවිතයක් එක්ක එතන වැඩි වේලාවක් රැඳීම සඳහා ඔබතුමාට බොහොම පිං ඒ සඳහා උපක්‍රමයක් හැටියට උපක්‍රමයක් හෝ උපක්‍රම හැටියට අපිට තෝරගන්න මොනවද ක්‍රම?
ඔව් මේ එකක් තමයි අපි දැන් කරන්න හිතුව භවනාව පරිමර බලන්න ආවර්ජනයක් කර ඒ පහුගිය පැය දෙක තුන වරුව කොහොමද ගත වුනේ? මනස ප්‍රබල විදිහට රින්ගුවේ කොටෙන්ටද මොන බලාපොරොත්තුෙන්ද රින්ගුවේ? ඒත් එහෙම රින්ගන්න මොන තරම් සැලසුමක් කරාද මනස? කොච්චර දුවගෙන දුවගෙන ආවද එහෙම නේවාසික වෙන්න? ඊළඟට ඒ බලාපොරොත්තුෙන් සියයට කීයක්ද ඉට උනේ? කොපමණ වෙලාවක්ද ඉන්න පුළුවන් උනේ? දැනගෙනද එළියට යන්න උනේ? ආ එළියට යන්න වෙනවා කියලා දැනගෙන නැත හිටපු ගම පාරට විසිරුණාද? මෙන්න මේ ගැන ප්‍රත්‍යවේක්ෂාව හොඳ උපක්‍රමයක්. මේ සිහිබුද්ධිය ඇති වෙන්න නොරැවටි ඉන්න නැත හැම විටම මේ අරමුණ වලට රැවටෙනවා ඒව තුළට යනවා. එනිසා මේ වර්තමානයේත නොරැවටිට අතීතයට රැවටුණු හැටි ආපහු බලලා මතක් කරගන්න එක හඳුනා ගැනීම වටහා ගැනීම අවශ්‍යයි. ඒකට ප්‍රත්‍යවේක්ෂා භාවනාව හරි ප්‍රයෝජනවත් වෙනවා. ආවර්ජනය දෙවෙනි කාරණේ තමා පුළුවන් නම් වෙලාවක් තෙන් කරගෙන දැන් කාර්ය බහුල ජීවිතේ කමක් නැහැ. ඒක එහෙම තමයි. ඒ ජීවිතේ ලොකු වෙනසක් කරගන්න අවශ්‍ය නැහැ. හැබැයි පුංචි වෙලාවක් වරින් වර වෙන් කරගෙන බලන්න මේ වෙලාවේ කිසිම අරමුණකට රින්ගන්න අවශ්‍ය නැහැ. ප්‍රමුතියෙන්ට පුළුවන්. හැබැයි මේ කිසිම අරමුණක් සමග නේවාසික නොවන කාලයේ කියලා හැම එකක් වෙන් කරගෙන විනාඩි 15ක් හරි 30ක් හරි 5ක් හරි බලන්න ඒ එහෙම ඉන්න පුළුවන්ද කියලා. එතන භාවනා අරමුණ වෙන්නේ කිසිවක් අරමුණු කර නොගැනීම. එයත් අරමුණක්. කිසිවක් අරමුණු කර නොගැනීම කියන භාවනාව පුහුණු කරන්න බලන්න ඉඩක් ලැබෙන වෙලාවට. මේ උපක්‍රම දෙක පුහුණු කරලා බලන්න. ඒ තව උපක්‍රමක් තියෙනවා. නමුත් අපි මේ දෙකෙන් පටන් ගන්න බලමු.
බොහොම පිං ඔබතුමාට. ඔබතුමාට බොහොමත් පිං. ඒ පැහැදිලි කිරීම පිළිබඳව.
ආචාර්යතුමනි, ඔබතුමා මේ අරමුණු ගැන කතා කළා. ඒ කියන්නේ මම යම්කිසි අදහසක් දැනගන්න දැන් අරමුණු බොහෝ විට එක්කෝ අතීත එහෙම නැත්නම් අනාගත මට තේරෙන විදිහට. එතකොට අපි වර්තමානයේ ඉන්නකොට මේ අරමුණු ඒක ඒ දෙකට පටලව ගන්න බැරි වෙනවා. ඒ කියලා මට හිතෙනවා. එතකොට හැම වෙලෙම ක්‍රියාවක් වෙන්නේ වර්තමාන ස්ථාවර. එතකොට ඒ ක්‍රියාවට ප්‍රයොරිටි දීලා කටයුතු කරොත් ඔය අතීත අරමුණයි අනාගත අනතුරයි වලින් ඉවත් වෙලා අර අපේ කරන කාර්යයට යොමු වෙන්න පුළුවන් නේද? එහෙම මට හිතෙනවා ආචාර්යතුමනි.
ඔව් අනිවාර්යයෙන්ම පුළුවනි. මේ වර්තමානය බොහොම ඉක්මනට වෙනස් වෙනවා. වර්තමානයේ තරම් ශනිකෝ වෙනස් වෙන තවත් දෙයක් නැහැ. ඒ නිසා වර්තමානයේ වැඩි වෙලාවක් ඉන්න බැයි කාර්මුණක. ඒ කියන්නේ වර්තමාන වශයෙන් ගත්තොත් ඒ කාර්මුණක වැඩි වෙලාවක් නේවාසික වෙන්න බෑ. වර්තමානයේ මොහොතින් මොහොත වෙනස් වෙනවා. හැබැයි අතීත අනාගත කියන්නේ ඇත්තක් නෙවෙයිනේ. ඉතින් ඒ නිසා එතන ඔහි ඉන්න පුළුවන්. ඔහි හිත ඉන්න පුළුවන්. ඒ නිසා මේ වර්තමානයේ ඉන්න පුළුවන් නම් වර්තමානයේ අවදියෙන් ඉන්න පුළුවන් නම් පහසුවක් වෙනවා. අර තනතන ලකින ස්වභාවය අඩු කරගන්න නිදහසේ ඉන්න මේ අධ්‍යක්ීම් ආරම්භන බවට පත් කරගන්න නැතුව ඉන්න එය අනිවාර්ය උදව්වක් වෙනවා.
අවසරයි සර්. මේ ඉංග්‍රීසි භාෂාවෙන් යොමු කරපු ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ සිංහල අදහස මේ සියලුම දේ ශක්තියක් ලෙස තේරුම් ගැනීම නිවැරදිද? එනම් ක්‍රියාපදයකින් හඳුන්වන දෙයක් ලෙස තේරුම් ගැනීම නිවැරදිද?
ශක්තියක් තමයි ඒක ශක්තිනේ. තරහ කියන්නේ ශක්තිය, ආසාව කියන්නේ ශක්තිය, බය කියන්නේ ශක්තිය, සිහිය කියන්නේ ශක්තිය, අවධානය කියන්නේ ශක්තිය, සතුට කියන්නේ ශක්තිය, දුක කියන්නේ කිසියම් තරක් ශක්තියක් තියෙන්නේ. මේ හැම දෙයක්ම ශක්තියක් තමයි. ඊළඟට මේ හැම ශක්තියක් එක්කම සිද්ධ වෙන්නේ ක්‍රියාවක්. මම කලින් කිව්වේ චෛතසිකයක් විදිහට දකින්න හරි අමාරුයි. එහෙම ලේසි නෑ. මේ චෛතසිකේ හඳුනගන්න වෙන්නේ ක්‍රියාව තුළින්. එක්ක මානසික ක්‍රියාව තුළින්, එක්ක කායික ක්‍රියා තුළින්, එහෙම නැත්නම් කතා බහේ ඒ ක්‍රියාව තුළින්. ඉතින් ඒ නිසා මේ ක්‍රියාපදයක් කියලා වෙනම ගන්න නැතුව මේ ක්‍රියාව සිදුවන ක්‍රියාවම නිරීක්ෂණය කරන්න. ක්‍රියාවක් කියලා කීම වෙනුවට වැදගත් වෙන්නේ නිරීක්ෂණය. නිරීක්ෂණය කරන්න වෙන්නේ ක්‍රියා. නාම පද නිරීක්ෂණය කරන්න බෑ. නිරීක්ෂණය වෙන්නේම ක්‍රියා තමයි. ඉතින් වැදගත් වෙන්නේ නිරීක්ෂණය තුළින් මේ හැම ස්වභාවයක්ම ක්‍රියාත්මක වෙන වෙලාවේ බලන්න පුළුවන්. අක්‍රියාකාරී වෙලාවේ බලන්න බෑ. ප්‍රක්‍රියාත්මක වුණු වෙලාවේ තමයි නිරීක්ෂණය වෙන්නේ. ඉතින් ඒ විදිහට පුහුණු වෙන්න, ඒ විදිහට තේරුම් ගන්න පුළුවන් නම් මේ ව්‍යායාමයේ හරිම සරල වෙනවා, පහසු වෙනවා. තව ප්‍රශ්න තියෙනවද? එහෙමනම් හිතවතුනි, මේ ප්‍රශ්න ඇසූ ඒ හිතවතුන් විමසූ ප්‍රශ්න වලින් ප්‍රශ්න නොඇසූ හිතවතුන්ට ආලෝකයක් එළියක් වැටෙන්න ඇති, ලැබෙන්න ඇති. එයයි වේත්තේ. ඒ වගේම මේ වැඩසටහන් වල සාරාංශ කිරීම සංස්කරණය කිරීම, එය ලිවීම මේවා මහා බරපතල කාර්යයන්. මේ කියනවා වගේ ලේසි නෑ ඒ වැඩ ටික. ඒ බරපතලම කාර්යයන් ඒ කල්‍යාණ මිත්‍රයන් තවත් කටයුතු සමග තවත් එදිනදා කටයුතු, ආගමික කටයුතු, වෙනත් අධ්‍යාත්මික කටයුතු අතර තමා කරන්නේ. ඒ කොයි වෙලේ හරි ඒ සාරාංශයන් අපේ අතට ලැබෙනකොට අපි තාගෙත් අතට කාලය නෙමේ වැදගත් වෙන්නේ. ඒ සාරාංශය හරහා අලුත් ඉසව්වකට අපට යන්න දොරක් ඇරෙනවා. ඒ ගිය සතියේ කරපු වැඩසටහන තමයි මේ ආපහු කියවන්න ලැබෙන්නේ කියලා හිතුවත් කියවන විට තේරෙනවා එතන අලුත් මානෙක තිබීමකට අපිව සාරාංශය රැගෙන යනවා කියලා. ඒ නිසා නැවතත් ඒ සාරාංශය සාරාංශ කරන, ලියන, සංස්කරණය කරන ඒ හිතවතුන්ට ඒ ජානක සහ නලින් කල්‍යාණ මිත්‍ර දෙපළට ඔබ අපගෙන දෙනා වෙනුවෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ වැඩසටහන් සම්බන්ධීකරණය කරලා අපව සම්බන්ධ කරන ડોક્ટર සුජාන්ති ඔබතුමීටත් බොහොම පිං. සංවිධානය කරන නිලම්බ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ සියලුම සහෝදර සහෝදරියන්ටත් පුණ්‍යානුමෝදනා කරමින් හිතවතුනි අපි අද සදහම් සැඳෑවෙන් සමුගනිමු. හැම දෙනාටම සිත ශාන්තිය සැනසෙල්ලක් ලැබේ.